ගරුව දිලාන් පෙර මැතුවා තුමා දිවාහරය දක්වා
කතානායකතුමනි මම ඇවැයින් හට ගේ විශෂයන කතාරන බලාපොරත්තුව නෑ මොද හේතුව මේ රටේ අධිකරණය ගැන අපට විශ්වාසයක් තිබෙනවා. දේ නිසා ඔය කියන ආකාරයට අපිනං සම්බන්ධනය වනොට දැමීම නමුත් මැතිවරණයක් කල් දැමීම සම්බන්ධයෙන් මැතිවරණයක ප්‍රම සම්බන්ධෙන් අධිකරණයක් තීන්දු ගැනීමේද අපි දන්නවා මේරට අධිකරන නිකං සොච්චන් හේතු මතයම කරන්න බෑ එකට සෑන ප්‍රමාණය හේතු තියෙනට නිසා කොයියාකාරය මඩ ගැව්වත් අවසානයේ අධිකරණය තීන්දු හරහා මේරටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙයි කියලා අපි දැඩ්ලෙස විශ්වාස කරනවා. කරු නියෝජ කතානායකතුමනි කරු මංගල සමරිවර ඇමැතුමාගේ මංගල අයවැය මම මෑතකදී පැවැත්වීමට හැඳුන්වුවේ සංසන්ධනාත්මකව බලනකොට ඇත්තටම එතුමාගේ මංගල අයවැය ජය මංගල අයවැයක්. මොකද හේතුව එතුමාට ලැබුණේ පොළව ඇද පොළවක්. නිසා ඇද පොළවේ මීට වඩා නටන්න පුළුවන් නැටිල්ලක් නැහැ. එතුමාට හම්බෙච්ච ඒ පොළව තුළ තිබුණේ සම්මුතිවාදී ආණ්ඩුවේ පහුගිය අයවැය දෙක අරගෙන බැලුවත් ඉතාම අසාර්ථක අයවැයෙන් ආපු ඉස්සරහට යෑමක්. ඊළඟට අනිත් පැත්තෙන් විවිධාකාරයෙන් කොයි විදිහට චෝදනා කරගත්තත් අවසානයේ මේ අවුරුද්ද වෙනකොට විශාල ණය කන්දක වාරික ගෙවන්න තිබෙනවා. අපට එක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා චෝදනා කරේ ණය කන්දර වග කියන්න ඕනේ වර්තමාන ආණ්ඩුව කියලා. වර්තමාන ආණ්ඩුව චෝදනා කරනවා එකට වග කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩුව කියලා. හැබැයි ඇත්තට මේකට වග කියන්න ඕනේ මේ ආණ්ඩු දෙකට අමතරව ලංකාවේ හැම ආණ්ඩුවක් මේ ණය කන්දරාව ලංකාව අවුරුදු ගානක් ගෙවාගෙන එන එකක්. එහෙනම් මේ එකිනෙකාට මේකට ඇඟිලි දික්කුල හරියන්නේ නැහැ. නමුත් අවසානයේ ප්‍රායෝගික සමීකරණයෙන් එහා පැත්තේ ඇත්ත තමයි මේ අවුරුද්දේ ලංකාවේ ඉතිහාසයේ වැඩිම ණය වාරික මුදල සහ පුලිය ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ තමයි මේ අයවැය හදන්නේ. ඒ නිසා මේකේ අවමංගල කරුණු වලට වඩා මංගල කරුණු වැඩි කියලා මම කල්පනා කරන්නේ. ඒ වගේම මේ අයවැය තුළ විශේෂයෙන්ම අර මල නොතලා රොන් ගන්න උත්සාහ කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම බදු ගන්නට නොහෙමයි. එහෙම් පිටින්ම මල තලලා මල විනාශ කරලා රොන් ටික එහෙම ගන්නත් හොඳ නැහැ. සමහර උදවිය කියනවා වගේ රොන් ගන්නෙම නැතුව ඉන්න හොඳත් නැහැ. ඒ නිසා මේ අයවැය තුළ මල නොතලා රොන් ගන්න ආකාරයේ නියම රටක් ජනතාවගෙන් බදු අය කරනකොට බදු අය කරන්න ඕනේ ක්‍රමවේදය අනුගමනය කරනවා කියලා මම හිතෙන්නේ. හැබැයි අවසානයේ සමීකරණයෙන් එහා පැත්තේ මේ අයවැයෙන්වත් වක්‍ර බදු සහ ඍජු බදු අතර තියෙන ඕන පරතරය වෙනස් වෙලා නැහැ. අපි බලාපොරොත්තු වුණේ මේ අයවැයෙන්වත් අඩුගානේ වක්‍ර බදු ප්‍රමාණය අඩු වෙලා ඍජු බදු ප්‍රමාණය වැඩි වෙයි කියලා. නමුත් ඒක වෙනස් වුණේ නැහැ. නමුත් මේ අයවැයෙන් කරලා තියෙන යෝජනා සහ ආදායම් බදු පනතර ගැන ආපු සංශෝධනත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ ඉදිරිපත් කරනකොට අඩුගානේ වක්‍ර බදු ප්‍රමාණය 30-40 සීමාවක් ගෙන්න පුළුවන්කම ලැබෙයි කියලා. මේ පුළුවන්කම වක්‍ර බදු ප්‍රමාණය අඩු කරලා ඍජු බදු ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්කම ලැබෙයි කියලා. මොකද මේ වෙනකොට තාම ඍජු බදු තියෙන 18% අපේ වගේ රටකට ඒක උහුලන්නේම නැති බදු බදු ක්‍රමයක් කියලා අපි හොදාකාරම දන්නවා. ඒ නිසා අපි ආදායම් බදු පනත අලුතෙන් ගේනකොටත් කිව්වේ මෙන්න මේ වක්‍ර බදු හා ඍජු බදු අතර තියෙන මේ පරතරය වෙනස් කරනවා කියන කාරණය මේ අයවැය තුල සහ ඒ බදු පන සංශෝධන හරහා දෙකම එකතු කරා අපි කල්පනා කරන්න ඕනේ අඩු ගානේ ඒ වක්‍ර බදු සහ ඍජු බදු අතර තියෙන පරතරය ඒ පරාසය අඩු කරගන්න අපිට හැකියාව ලැබෙයි කියලා. ඊළඟ කරු නියෝජ්‍ය කතානායකතුමනි කරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කතාවේ අවසානයේ කියුනේ ජාත්‍යන්තර ප්‍රමිතීන් ගැන. මම ඉතාම සතුටු වෙනවා එතුමා ඒ ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව තබලා තියෙන විශ්වාසය ගැන. මොකද හේතුව රටක් හැටියට අපට ලෝකයේ තනිවම ඉන්න බෑ කියන කාරණේ මේ තේරුම් ගත යුතු පවතින. එතුමාගේ කතාවේ අවසානයේ ජාත්‍යන්තර ප්‍රමිතිකරණ අනුව මේ රටේ තියෙන ස්ථානයන් පිළිබඳව එතුමා පහුගිය අවුරුද්ද තුල අප රටට අත්වෙලා තියෙන ඉරණම පිළිබඳව එතුමා යම් ආකාරයක ප්‍රකාශයක් කරා ජාත්‍යන්තර ප්‍රමිතීන් සම්බන්ධයෙන්. එසේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිගැනීමට එතුමා වගේම අපිත් සූදානම් වෙන්නට ඕනේ. අපිට ලෝකයේ ජාත්‍යන්තර කටයුතු කරන තනිව කටයුතු කරන්න බෑ. එක්සත් ජාතීන්ගේ සංගමයේ බම්බු කපන්ගේ කටයුතු කරන්න බෑ. ජෙනීවා වලට බම්බු කපන්ගේ කටයුතු කරන්න බෑ. ඒ නිසා කරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ කතාව අපිටත් වඩා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර උදවිය අහන් හිටියානම් ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ජාත්‍යන්තර කටයුතු කිරීමේදී ඒ ජාත්‍යන්තර කොන්දේසි වලට ජාත්‍යන්තර සම්මුතින් වලට ගරු කිරීම පිළිබඳව එතුමාගේ කතාවෙන් පස්සෙවත් එය පාඩම ඉගෙන ගනී කියලා මම කල්පනා කරනවා. මොකද එතුමා ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව විශාල වශයෙන් කතා කරපු නිසා. ඒක කතානායකතුමා නියත කතාන්න මෙන්න ඉන්සප්ට කියන්නට ඕනේ. වර්තමාන සම්මුතිවාදී රජයට මොන ආකාරයේ චෝදනා එල්ල වුණත් මෙන්න මේ ජාත්‍යන්තරත්ව කටයුතු කිරීමේ කියන කාරණේදී මේ රටට හැකියාව ලැබිලා තිබෙනවා. ජාත්‍යන්තරයේ විවිධ පාර්ශ්වයන් සමග අවශ්‍ය කරන ඒ පිළිගැනීම දිනා ගන්න. අපි දන්නවා ජාත්‍යන්තරය තුළ විවිධ රටවල් විවිධ විදිහට වර්ගීකරණය වෙලා තිබෙනවා. අද මේ වෙනකොට ශ්‍රී ලංකාවට ඉන්දියාවත් එක්ක සම්බන්ධතාවය ඒ විදිහම පවත්වාගෙන ගමන් පකිස්තානයත් එක්ක සම්බන්ධය ඒ විදිහට පවත්වාගෙන යනවා. ඒ වගේම ඇමරිකාව, යුරෝපය අනිත් පැත්තෙන් වෙනත් රටවල් එක්ක තියෙන සම්බන්ධතාවය ඒ විදිහට පවත්වාගෙන යනවා කියලා අපිට තියෙනවා. විශේෂයෙන්ම චීනය ඒ සම්බන්ධතාවයන් දිගටම පවත්වාගෙන යා විතරක් නෙමෙයි, ඊයේ පෙරේදා මෙහි පැමිණි ඒ චීන ඒ වෙළඳාම සම්බන්ධ අධ්‍යක්ෂතුමිය කිව්වේ ලංකාවට උදව් කරනකොට කිසිම ආකාරයේ කොන්දේසියක් පනවන්නේ නැහැ කියන කාරණය. ඒ නිසා ජාත්‍යන්තරය තුළ සෑම රටකටම පාහේ ශ්‍රී ලංකාව අද ඉතාම හොඳ සම්බන්ධතාවයක් පවත්වා හැකියාව ලැබිලා තිබෙනවා. ඒ නිසාම අප රටේ කෙරෙහි ජාත්‍යන්තරයේ තිබුණු ඒ වැරදි වැටහීම අපට අයින් කරගෙන අර අපේ රණවිරුවන් මේ විදුලි පුටුවට යනවා කියන කාරණය, අපේ රජයේ හිටපු රාජ්‍ය නායකයින් ආරක්ෂක ලේකම්තුමාලා වගේ උදවිය විදුලි පිට යන කාරණය, ඒ කාරණය පිළිබඳව අද කතාබස් කරන්නවත් අවශ්‍ය වෙලා නැහැ. මොකද හේතුව මෙන්න මේ ජාත්‍යන්තර සම්බන්ධතාවයන් හරහා ඒ ලෝකයේ තියෙන හැම රටක් එක්කම අපි තනි වෙන්නේ නැතුව එකට කටයුතු කිරීමේ සඳහා අවශ්‍ය කරන වාතාවරණය මේ සම්මුතිවාදී ආණ්ඩුව ඉතාම හොඳින් ගොඩනගාගෙන තිබෙනවා. ඒ ගොඩනගීම සඳහා මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා සම්මුතිවාදී කටයුතු කරනවා කියන කාරණේ බලපෑවා. ඒක බලපෑවේ නැහැ අපි කොහොමත් කියන්න හම්බෙන්නේ නැහැ. ලෝකෙට ගිහිල්ලා අපිට පුළුවන් වුණා මේ රට මාකට් කරන්න. මේ ආසියානු කලාපයේම ප්‍රථම වතාවට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා මේ රට ආණ්ඩු කරනවා කියන කාරණේ. ඒක රටේ ස්ථාවරභාවයට විශාල පිටුමහලක් වුණා. ඒක මේ රටේ ස්ථාවරභාවය තියනවා කියන එක කියන්න විශාල ශක්තියක් වුණා. අන්න ඒ ශක්තිය තමයි අපිට පුළුවන්කම ලැබුණේ ලෝකයේ අපේ රට තනි වෙන්නේ නැතුව ඉස්සරහට යනවා කියන කාරණය අපිට අලෙවිකරණය කරලා මේ රටට අවශ්‍ය කරන ඒ සහයෝගය ලබා දෙන්න. ඒ නිසා මේ කාරණේ අමතක කරලා අපිට අඳුරු කණ්ණාඩි දාගෙන මේ කාරණේ දිහා බලන එක හරි වැරදි. ඒ නිසා ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව අපේ රටේ වර්ගීකරණය පිළිගන්නවා වගේම අපි පිළිගනිමු මෑත ඉතිහාසයේ කවරදාවටත් වඩා ශ්‍රී ලංකාව අද ලෝකයේ සෑම රටක් සමගම ඉතාම හොඳ මිත්‍රශීලයට බවටපත් වෙලා තියෙන කාරණය. ඊළඟ නිවේද කතානායකතුමනි, ඕනම රටක අපි ව්‍යවසායක් හොඳට ක්‍රියාත්මක කරනවා නම් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ නිපුණතාවයක් ඇති දක්ෂ මනා කළමනාකාරීත්වයක් අවශ්‍යයි. දැන් අපේ රටේ භූමිය තියෙනවා, අපේ රටේ ශ්‍රමය තියෙනවා, හැබැයි අපේ රටේ ප්‍රාග්ධනය සහ ඒ ප්‍රාග්ධනයත් එක්ක නිපුණතා තියෙන ශ්‍රමයත්, ඒ වගේම මනා දක්ෂතාවයක් ඇති ව්‍යවසායකත්වයකුත් අවශ්‍යයි. දැන් මේ බජට් එක නම් කරලා තියෙන්නේ එන්ටර්ප්‍රයිස් බජට් කියලා. ඒ කියන්නේ ව්‍යවසායකත්ව ආර්ථිකයක් අයවැයක්. දැන් අපේ රටේ ශ්‍රමය තියෙනවා නම් ඒ ශ්‍රමයට හොඳ නිපුණතාවයක් දිය යුතු පවතිනවා. මේ අයවැය ඇතුලේ අනේ අංශයකදී අවධානය යොමු කරලා අපේ ශ්‍රමය මනා විශේෂ නිපුණතාවයෙන් යුක්ත හොඳ වෘත්තිය පුහුණුවකින් යුක්ත ශ්‍රමයක් බවට පත් කරන්න විශාල මුදල් කන්දරාවක් වෙන් කරලා තිබෙනවා ඒ නිපුණතා සහ වෘත්තිය පුහුණු ක්ෂේත්‍රයේ. ඊළඟට ප්‍රාග්ධනය කතා කරන පතාගන්න බොහෝ විට විශාල මේ ප්‍රාග්ධනය යොදන්නව සමාගම් නෑ. මේ අයවැය තුළ බිලියන දසදහසක් වෙන් කරලා තිබෙනවා මධ්‍යම සහ කුඩා පරිපාලනයේ ව්‍යවසායකත්වයට. එයට විශාල ප්‍රමාණය මුදල් කන්දරාවක් වෙලා තියෙනවා. ඒ මුදල් කන්දරාව හරහා එයට පුළුවන් ඒ ප්‍රාග්ධනය උපයෝගී කරගෙන අර නිපුණතාවයෙන් හිබි ශ්‍රමයත් පාවිච්චි කරගෙන භූමිය තිබෙන නිසා යම් ආකාරයක ව්‍යවසායකත්ව වැඩපුළක් ආරම්භ කරන්න. ඒ නිසා ඒ ව්‍යවසායකත්වය පිළිබඳවත් එයටත් නිවැරදි ආකාරයක මනා කළමනාකරණය පිළිබඳ අවශ්‍ය කරන පුහුණුව ලබලා දෙන්න. ව්‍යවසායකත්වය පිළිබඳව තමන් හිත යොමු කරන තරුණයන්ට ඒ අංශයෙන් අවශ්‍ය කරන ඉදිරිගමන සලසන්නටත් මේ අයවැය තුළ විශාල මුදල් කන්දරාවක් වෙන් කරලා තිබෙනවා. ඒ නිසා රටකට අද අවශ්‍ය වෙලා තිබුණු මේ රට අපේ රටේ අත්‍යවශ්‍යම වෙලා තිබුණු ඒ ව්‍යවසායගත මානසිකත්වය අපේ තරුණයාගේ ඔළුවේ ඇති කරන්න. මනා පුහුණුවක් තියෙන ශ්‍රමය පාවිච්චි කරගෙන අපේ රටේ තියෙන භූමිය තුළ අවශ්‍ය කරන ප්‍රාග්ධන නැතිවට අවශ්‍ය කරන ප්‍රාග්ධනය ලබලා දීලා මධ්‍යම පරිමාණය සහ සුළු පරිමාණයේ කර්මාන්ත සහ ඒ ව්‍යවසායගත පරිසරය ඇති කරන්න මේ අයවැය තුළ විශාල අවධානයක යොමු කළා. මේක සතුරු වෙනට ඕනේ. මොකද හේතුව අපේ රටේ ගැන කතා කරන බොහෝ විට සමහරලාට පිටරට තියෙන සමහර විදේශ ශ්‍රමික වෙළඳපොළෙත් සමහර වෙලාවට අපිට තිබෙන ප්‍රශ්නේ තමයි අපේ රටේ ශ්‍රමය තියෙනවා. නමුත් ඒ පිටරටට අවශ්‍ය කරන්නා වූ ඒ පුහුණු ශ්‍රමය අපිට නැහැ. NVQ3 මට්ටමේවත් අවශ්‍ය කරන ශ්‍රමය හරියට සපයා ගන්න අපිට හැකියාව නැහැ. අපේ රටේ සංස්කෘතියත් එක්කම අපි දන්නවා අපේ රටේ ඉන්න කාන්තාව විශේෂයෙන්ම වැඩිහිටියන්ට සලකන, දරුවන්ට ආදරය කරන, ඒ කයාගිව වගේ රස්සාවල් වලට, එහෙම නැත්නම් ඒ වයසක උදවිය බලා ගන්නා වූ ඒ රස්සාවල් වලට අවශ්‍ය කරන ඒ කාරුණික භාවය, කරුණාවන්ත භාවය, ඒ අයට ඉතාම ආදරෙන් බලා ගන්න කියන අපේ සංස්කෘතියෙන් වෙන දෙයක්. මොකද අපේ සංස්කෘතිය තුළම අපි අම්මට තාත්තට වඳින, වැඩිහිටියන්ට ගරු කරන, දරුවන්ට ආදරය කරන සංස්කෘතියන රටක්. ඒක අපිට විශේෂයෙන්ම අපේ බෞද්ධ දර්ශනයෙන් ලැබිච්ච ලොකු දායාදයක්. දැන් මේ වගේ දෙයක් අපේ කාන්තාවන්ට ඉන්බෝන් උපතින්ම තියෙනවා. හැබැයි ඒ අය නැත්තේ අර වැඩිහිටියෙක් බලා ගැනීම සඳහා අවශ්‍ය කරන ඒ පුහුණුව සහ නිපුණතාවය. දැන් ඒක තියෙනවා නම් අද ලෝකයේ කෑරිවා කියන ඒ රැකියා අංශයට විශාල ඉල්ලුමක් තියෙනවා. දැන් ෆිලිපීනිය වගේ රටවල් වල නිපුණතාවය පුහුණුව තියෙනවා. ඒ අය නැත්තේ අර ඉන්බෝන් කෑරින් එක. ඒ අය නැත්තේ අපේ රටේ වගේ අර වැඩිහිටියන් දක්වන ආදරය, කරුණාව නැත්තේ. ඒ නිසා අද ලෝකයේම ෆිලිපීනිය වගේ රටකට හැකියාව ලැබිලා තිබෙන්නේ ඒ ලෝකයේ වඩා විශාල ඉල්ලුමක් තියෙන ඒ කෑරිවා වගේ ක්ෂේත්‍රයකට තුල් වෙන්න අපේ රටේ ශ්‍රමයත් එක්ක සරන් කරලා අපිට අර අවශ්‍ය කරන පුහුණුව නැති නිසා මෙන්න මේ අයවැය තුළ ඒ අංශකරි තවදා නමු කරලා ඒ අන්නේ නුපුහුණු ශ්‍රමයට අවශ්‍ය කරන නිපුණතාවය ශ්‍රමය ලබා දෙන්න අවශ්‍ය කරන පරිසර ගොඩ නගලා තිබෙනවා. ඒක නිතර තනාගේ තුමනි අයවැයට පෙර දිනේ අත්‍යවශ්‍ය බඩු කන්දර රාශියක මිල අඩු කරන්න යෙදුණා. දැන් එහිදී පාරිභෝගිකයා ගැන පමණක් බලලා තමයි මේ මිල අඩු කිරීම කරේ කියන කාරණය පිළිබඳව මට චෝදනාවක් කර මුදලමුතුමාට කරා. විශේෂයෙන්ම අපේ වගේ පළාතක් ගත්තොත් අර්ථාපල් වලට දාලා තියෙන බද්ද විශාල වශයෙන් අඩු කරලා දැම්මා. ඒක දැම්මම පාරි කණ එක්කන කලකයි අල නාගෙනකයි. හැබැයි අර ඉතාම දුෂ්කර පරිසරයක් මැද්දේ අල වගා කරන අර්ථාපල් ගොවියාගේ බඩ තමයි වදින්නේ. ඒ නිසා අපි පාරිභෝගිකයා පිළිබඳව කතා හිතා බලමින් එයාට යම්කිසි යහපත් මිලක් ඒ හරහා ලබා දෙන ගමන්ම ඒ අර්ථාපල් වගා කරන අලගොවියා පිළිබඳවත් අපි අවධානය යොමු කර පවතිනවා. ඒ නිසා ඒ බද්ද අඩු කිරීමේදී ඒ අර්ථාපල් ගොවියාට වෙච්ච අසාධාරණය පිළිබඳව අනිවාර්යයෙන්ම කරු මුදල් ඇමතුමා සිතා බැලිය යුතුම පවතින. මොකද හේතුව නැත්තම් වෙන්නේ මේ ඉතාම අමාරුවෙන් ඇද පොළොවක හදාගත්ත හොඳ අයවැය අවසානයේ මදු සමය දවසම රාත්‍රී අනුතුරක් වෙලා ඒක නැති වෙලා යන කාරණයයි. අවසානයේ කරු නියෝජක කතානායකතුමනි මට එක දෙයක් කියන්න ඕනේ. මොකද හේතුව මේ අයවැය විවාදයේදීම වැඩියෙන් කතා වුණේ අයවැයේ තියෙන හොඳ කාරණා සහ නරක කාරණා අමතරව මේ බියර් ගැන. ඇත්තටම මේ අයවැය තුළ බියර් වලට මිල අඩු කිරීමක් කියලා සිදු වුණේ නැහැ. මේ අයවැය තුළ සිදු වුණේ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වූ ප්‍රමිතියකට තමයි මත්පැන් හදන්නේ. ඒ මත්පැන් වල සාන්ද්‍රණය ඒ හැම මත්පැන් බෝතලයකම ගහලා තියෙනවා.
මධ්‍යසාර
සාන්ද්‍රණය. මේ අයවැය සිද්ධ වුණේ මධ්‍යසාර සාන්ද්‍රණය අනුව බදු ගහපේ. එතකොට බියර් වල මධ්‍යසාර සාන්ද්‍රණය අඩු නම් ඒකට බදු අඩුයි. දැන් සමහර බියර් තියෙනවා මම දන්නවා මධ්‍යසාර වැඩි ඒවා. ඒකට බදු අඩු වෙන්නේ නැහැ. වයින් වල මධ්‍යසාර අඩුයි. දැන් කාට හරි පුළුවන් නම් අරකු වදන්න මධ්‍යසාර සාන්ද්‍රණය අඩු කරලා ඒකත් අඩු වෙනවා. ඒ නිසා මේක මේ අපේ රටේ තියෙන රෝගයක් තියෙනවානේ. ඕනම එකත් එක්ක මේ ආගම් පටලව ගන්නවානේ. ඒ නිසා මේ අයවැයට කියන්න දෙයක් නැති තැන මේ අයවැය වැරදි තියෙම නමුත් ගොඩාක් වැරදි නැති නිසා මේකත් මේකට බියර් පටලවගෙන දැන් බියර් වල බදු අඩු කරා ඒක බෞද්ධ ආගමට විරුද්ධයි කියන කත්ය කියලා මෙතනත් ආගම් වාදය සහ ජාතිවාදය ඔස්සේ හඳුනනවා. මම නම් කියන්නේ
ගරු මංගලසමන එතුමාට කොන්දක් තිබුණා. ඒ සාන්ද්‍රණය මත මද්‍යසාර සාන්ද්‍රණය මත බදු අය කිරීම කියන කාරණය කරන එක හොඳ වැඩක්. වාහනවලට එතුමා කරපු වැඩේ හොඳයි. වාහනවල එන්ජින් ධාරිතාවේ මත තමයි බදු අය කිරීම සිද්ධ වෙන්නේ. එහෙම වුණාම ඉස්සරහට බදු වලින් රින් ගන්න බෑ. බදු හොරුන් ඇති කරන්න බෑ. ඒ නිසා ගරු නියතරතානකතුමනි දැන් මද්‍යසාර සාන්ද්‍රණය මත බදු ගැහිම හොඳයි. ඒ නිසා මට නම් පේන්නේ නැහැ මේ බියර් වල මිල අඩු වීම කියන කාරණේ ප්‍රශ්නයක් වෙයි කියලා. හැබැයි කරු දිහට කතා නැගතුමනි සාන්ද්‍රණය මත බදු අය කරන නිසාම අර දුප්පත් කම්කරු පන්තියේ වැඩ කරන ඒ ජනතාව සිද්ධ වෙලා තිබෙනවා. අකමැත්තෙන් හෝ ගිහිල්ලා කසිප්පු බොන්න. අකමැත්තෙන් හෝ ගිහිල්ලා ජරාව බොන්න. ඒ නිසා අපි ඕනම නීතියකට තියෙන ව්‍යතිරේක ලංකාවේ අධි සංග්‍රහයත් එම ව්‍යතිරේක තියෙනවා. ඒ නිසා මද්දසාර සාන්ද්‍රණය මත බදු කර හොඳයි. හැබැයි අර දුප්පත්ම ජනතාවත් ඇඟ වෙහෙසා වටතුන් ජනතාවටත් මත්පන් ටිකක් බොන්න වුණා නම් ටිකක් බිව්වට කමක් නැහැ. ඒ නිසා ඒ අයට කරන සහනයක් පරිදි ඒ සාන්ද්‍රණය මත කරපු බදු ප්‍රමාණය අර ගල් අරකු වගේ ගල් අරකු බෝතලට ව්‍යාතරේකයක් දාලා අන්න ඒකටත් සහනයක් ලැබලා දෙනවා නම් අර දුප්පත් ඒ කම්කරුවත් අර ජරා කසිපු බොන්නේ නැතුව අරකු පොඩ්ඩක් බීලා ගෙදර ගිහිල්ලා කාලා නිදාගනීවි. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතාම අමාරු පරිසරයක් මැද්දේ ඇද පොළොවක මංගලසමනතුමාට එතුමාගේ මංගල අයවැය ගේන සිද්ධ වුණේ. ඒ නිසා මීට වඩා මේ ඇද පොළොවේ නටන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඊළඟ අයවැය ඉදිරිපත් කරනකොට එතුමාට පොළොව ඇදයි කියලා කියන්න වෙන්නේ නැහැ. මොකද පොළොව හදා ගැනීම එතුමා කරගෙන තිබෙන්නේ. ඒ නිසා ඊළඟ අයවැය වෙනකොට මේ අයවැයේ තියෙන යෝජනා හරියට ක්‍රියාත්මක වුණාද කියලා බලන්නත් යම්කිසි ආකාරයක ඇගෙයීම් ක්‍රමවේද ඇති කරගන්නයි කියලා එතුමාට යෝජනා කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.
පාර්ලිමේන්තුව දිවා සඳහා 1:30 දක්වා සිටු.